සුබරුදු පරිදි අදත් අපි සූදානම් නොදුරු සිනමාවෙන් සිනමාවේ සුවිශේෂී වූ කාරණයක් පිළිබඳව කතා බහ කරන්නට, විශේෂයෙන්ම ශ්‍රී ලාංකික සිනමාව 69 වැනි සංවත්සරය පසුගියදා සමරනු ලැබුවා. මේ 69 වැනි සංවත්සරයත් සමග ශ්‍රී ලාංකික සිනමාව මුහුණ දෙමින් සිටින අභියෝග කීපයක්, එහෙමත් නැත්නම් මතභේදාත්මක කරුණු කාරණා කිහිපයකට අද නොදුරු සිනමාවෙන් අවධානය යොමු කරන්නට අපි තීරණය කළා. අපි සමගින් සුපුරුදු පරිදි කතාබහට එක්වනවා සිනමා විචාරක භූපති නලින් වික්‍රමගේ. භූපති, ආයුබෝවන්.
ආයුබෝවන් සංජය.
භූපති, අපි මේ කතාබහ ආරම්භ කරමු. දැන් විශේෂයෙන්ම ශ්‍රී ලාංකික සිනමාව තුළ භාවිතවන වාරණය කියන කාරණය, විශේෂයෙන්ම අපි දන්නවා මේ වාරණය කියන කාරණය ශ්‍රී ලාංකික සිනමාව තුළ සහ බටහිර සිනමාව තුළ, එහෙමත් නැත්නම් අපි ඔස්ට්‍රේලියාව වගේ රටක පවතින සිනමාව තුළ භාවිතවන ආකාරය තරමක් වෙනස්. ශ්‍රී ලාංකික සිනමාව තුළ මේ වාරණය කියන කාරණය භාවිතවන ආකාරය පිළිබඳව විචාරකයෙක් විදිහට ඔබ දරන මතය මොකක්ද?
ඔව් සංජය, ලංකාවේ සිනමා කර්මාන්ත ගැන කතා කරන්න පටන් ගන්න හොඳ තැනක් ඒක. මොකද ලංකාවේ මේ ඉතිහාසය ගත්තම සංජය, අපි තරමක මං හිතන්නේ නිදහසක් අත්විඳපු රටක්. මම හිතන්නේ 90 දශකයේ වනතුරු උතුරාවටම විවිධාකාරයේ තේමාවන්, විවිධාකාරයේ ෂණරයන් ලංකාවේ සිනමාව තුළ තිබ්බා. නමුත් අපිට දකින්නට තිබ්බ දේ තමයි නව සියවස ආරම්භයත් එක්කම ලෝකයේම සිනමා විවෘත වෙද්දී ලංකාවේ සිනමාව සංවෘත වෙර පැත්තකට තමයි යන්න පටන් ගත්තේ. විශේෂයෙන් මම හිතන්නේ චිත්‍රපටිකරුවන් ගණනාවක් නිල වශයෙන් සහ නොනිල වශයෙන් වාරණයන්ට ලක්ුණා. ඉන් පස්සේ අපිට දකින්න හම්බෙච්ච එක තමයි සංජය, සිනමාකරුවන් ස්වයං වාරණයකට යන්න ගත්තා. අනිත් පැත්තෙන් ලංකාවේ බිහිවන හොඳ සිනමා කෘති, සාකච්ඡාවට බඳුන් විය යුතු සිනමා කෘති ලංකාවේ තිරගත කිරීමෙන් වළකින්න ඒ සිනමාකරුවන් තීරණයක් ගත්තා. මොකද ඔවුන්ට අම්මාකාරක අන්තර්ජාතික වශයෙන් වෙළඳපළක් තියෙන නිසා. එතකොට ලංකාවේ වාරණය ගැන කතා කරාම මම හිතන්නේ ඉතාමත්ම පටු මට්ටමක තියෙන ලංකාවේ සිනමා වාරණය කියන එක. මොකද ඇත්තටම සිනමා වාරණය කියන එක ලෝකේ දියුණු රටවල් වලින්, අපි දියුණු කියලා අදහස් කරන්නේ ආර්ථික වශයෙන් දියුණු විතරක් නෙමෙයි, ඇතමිට සංස්කෘතික වශයෙන් දියුණුවක් අත්පත් කරගෙන තියෙන රටවල් වලින් දැන් වෙන විට විශාල වශයෙන් බැහැර කරමින් යන මාතෘකාවක්. ඇත්තටම සංජය, ඔබටත් අත්දැකීම් ඇති, ඔස්ට්‍රේලියාව වගේ රටක උනත් සිනමා වාරණය වෙනුවට ඔවුන් යෝජනා කරන්නේ සිනමා වර්ගීකරණයක්. උදාහරණයක් විදිහට ළමා චිත්‍රපටිවල ඉඳලා අවුරුදු 12ට අඩු, අවුරුදු 16ට අඩු, 18ට අඩු, ඊට අමතරව විශේෂ ඔඩියන්ස් සඳහා නිර්මාණය වෙච්ච කෘති, ඊටත් අමතරව ඇතැම් විට අපිට බාර ගැනීමට අසීරු මට්ටමේ චිත්‍රපටි. උදාහරණයක් විදිහට පහුගිය කාලේ කාන් චිත්‍රපටවලේ ඒ වගේ චිත්‍රපටි ගණනාවක් මාවා කිනටේ වගේ පිලිපින් චිත්‍රපටියක්, එහෙම නැත්නම් ඉරවසිබල් වගේ චිත්‍රපටියක්, මේ වගේ චිත්‍රපටි වලට විශේෂයෙන් සඳහනක් වෙනවා ඕනෑම ප්‍රේක්ෂකයෙකුට තමන්ගේ දර්ශනය සම්බන්ධයෙන් තමන් වග කිය යුතුයි කියලා. ඒ කියන්නේ මේක ග්‍රැෆික් වයලන්ස් තියෙනවා, විපරීත මට්ටමේ ලිංගික දර්ශන තියෙනවා, ඒ කතාවස්තුවට අදාළව මේක ඔබට ඔරොත්තු දෙනවා නම් පමණක් ඔබ නරඹන්න කියන විශේෂ සඳහනක් පෝස්ටර්ස් වල, ට්‍රේලර්ස් වල හැමතැනම දකින්නට හම්බ වෙනවා. ඒතර මේ වගේ සංකීර්ණ වර්ගීකරණයකට තමයි සංජය ඔබත් මමත් දන්නවා අද වෙනකොට ලෝක සිනමාව යන්නේ. නමුත් ලංකාවේ සිනමාවට ආපුවම ඉතාම කනගාටුයි කියන්න, ලංකාවේ සිනමාවේ විශේෂයෙන් ඔය රංගුම් පාලක මණ්ඩලයේ කියලා ඉන්න කට්ටියට ඒගොල්ලන්ට පේන්නේ ලංකාවේ ලිංගික දර්ශන විතරයි. ඒ කියන්නේ උදාහරණයක් විතර ගත්තොත් අපි කතා කරා පහුගිය කාලේ අපි මේ වැඩසටහනුත් සාකච්ඡා කරපු ප්‍රවේගය වගේ චිත්‍රපටියක තියෙන හිංසනීය දර්ශන. මම හිතන්නේ ඒක සාමාන්‍යයෙන් කුඩා දරුවෙකුට ඔරොත්තු දෙන්නේ නැති මට්ටමේ හිංසනීය දර්ශන. නමුත් ලංකාවෙන් මේ චිත්‍රපටිය වර්ගීකරණයට ලක් කරේ නැහැ, ඕල් ඔඩියන්ස් විදිහට ඒක රිලීස් කරා. අනිත් පැත්තෙන් ගත්තොත් දැන් වසර 7-8කට කලින් රිලීස් වෙච්ච මෙල් ග්‍රිබ්සන් අධ්‍යක්ෂණය කරපු පැෂන් ඔෆ් ද ක්‍රිස්ට් කියන චිත්‍රපටිය මම දන්න තරමින් අතිශයින්ම හිංසනීය දර්ශන දෙන චිත්‍රපටියක්. ජේසුස් වහන්සේට වද දෙන දර්ශන, ඉතාමත්ම කූර ආකාරයකට රූගත කරපු ලෝක සිනමා ඉතිහාසයේ තරමක් ඒ කියන්නේ ආන්දෝලනාත්මක චිත්‍රපටියක් ඒක. නමුත් ඒ චිත්‍රපටිය ලංකාවේ සියලුම ඔඩියන්ස් එක සඳහා, සියලුම ප්‍රේක්ෂකාගාරය සඳහා විවෘත කරා. මට හිතෙන ලංකාවේ රංගුපාලක මණ්ඩලයේ විඥානයේ දිගපළල අපිට ඒ ක්‍රියාවන් වලින් පේනවා. ඒ කියන්නේ ඇත්තටම ලංකාවේ දීප්ති කුමාර ගුණරත්න නිතරම මතක් කරනවා වගේ ලංකාවේ රංගුපාලක මණ්ඩලයේ තියෙන සෙක්ස් ප්‍රශ්නයක්. ඇත්තටම ලිංගිකත්වය පිළිබඳ ප්‍රශ්නයක්. ලිංගිකත්ව ප්‍රශ්නේ වුණත් ඉතාම පටු ආකාරයකට තියෙන්නේ. මම හිතන්නේ මේක විශාල සංකීර්ණ තත්ත්වයක්. මොකද ලංකාවේ රාජ්‍ය මතවාදය කියන එක අදටත් සංස්කෘතික ක්ෂේත්‍රයන් වලට බලපාන ආකාරය මම හිතන්නේ ඉතාමත්ම පටු තැනක තියෙන්නේ කියලා.
විශේෂයෙන්ම ඔබට මේ භූපති සඳහන් කළ ආකාරයට වර්ගීකරණ, එහෙමත් නැත්නම් චිත්‍රපට ක්ලැසිෆිකේෂන් කියන කාරණය පිළිබඳව ඔස්ට්‍රේලියාව තුළ යම් කිසි ආකාරයක තොරතුරු ලබා ගැනීමට අවශ්‍ය නම් www.classification.gov.au කියන වෙබ් අඩවියෙන් ලබා ගන්නට පුළුවන්. විශේෂයෙන්ම අද මේ කතාබහට නිමිත්ත බවට පත්වන්නේ ශ්‍රී ලාංකික සිනමාව තමන්ගේ 69 වන සංවත්සරය සැමරීම. භූපති, විශේෂයෙන්ම ශ්‍රී ලාංකික පළමු සිනමා නිර්මාණය බිහි වූ දා සිට අද දක්වා ගත්තහම ශ්‍රී ලාංකික සිනමාව විවිධ අවධීන් පසු කර තිබෙනවා. මා දන්නවා මා මේ අහන්නට යන ප්‍රශ්නයට කෙටි පිළිතුරක් ලබා දෙන්නට නොහැකි. විචාරකයෙක් විදියට මේ ශ්‍රී ලාංකික සිනමාවේ පළමු සිනමා නිර්මාණයේ බිහි වූ දා සිට අද අපි නරඹන මේ ප්‍රවේගය හෝ වේවා, විමුක්ති ජයසුන්දරගේ නව සිනමා නිර්මාණ හෝ වේවා, ප්‍රසන්න ජයකොඩිගේ, ප්‍රසන්න විතානගේගේ නව සිනමා නිර්මාණ හෝ වේවා, මේ සිනමා නිර්මාණ දක්වා වූ පරිවර්තනයේ විචාරකයෙක් විදියට ඔබ දකින්නේ කොහොමද?
ඔව් සංජය, ඔබ කිව්වා වගේම සංකීර්ණ ප්‍රශ්නයක්. ජනප්‍රියව සලකුණු කරනවා ලංකාවේ සිනමා විප්ලව තුනක්, ඇලෙක්ස් ජේම්ස් පීරිස්, ධර්මසේන පතිරාජ සහ අශෝක හඳගම කියලා. මම හිතන්නේ ඒක එතරම්ම සාධාරණ නැහැ කියලා. ඒක කලාත්මක සිනමාවට අදාළ වර්ගීකරණය. නමුත් අපි මුල් යුගයේ ගත්තොත් මුල් යුගයේ දකුණු ඉන්දියානු සිනමාව කියලා අපිට වර්ගීකරණය කරන්න පුළුවන්. ඉන් පස්සේ සිරිසේන විමල වීරලා ආදී සිනමාකරුවන්ගේ දේශීය මුහුණුවරකින් යුත් සිනමාවක් අපිට හොයාගන්න පුළුවන්. ඉන් පස්සේ ඇලෙක්ස් ජේම්ස් පීරිස්, ධර්මසේන පතිරාජ වගේ ආර්ට් හවුස් සිනමාවක්, දේශපාලන සිනමාවක් හඳුනා ගන්න පුළුවන්. ඉන් පස්සේ තරමක මැදමාවතක සිනමාව දක්වා එනවා. මම හිතන්නේ එස්.ඩී. ප්‍රේමරත්නලා, එහෙම නැත්නම් යසපාලිත නානක්කාරලා වගේ සිනමාකරුවන් දක්වා ඉඳලා වෙනත් ආකාරයක අත්දැක බැලීම් ගණන ගන්නවා. ඒ කියන්නේ පෞලි සිනමාවක් යම් ආකාරයකට අර්ථාන්විත සිනමාවක් එක්ක. ඉන් පස්සේ තමයි මම හිතන්නේ විශේෂයෙන් අපි දේශපාලනික ඉරායකක් විදියට සැලකුවොත් පශ්චාත් විජේවීර සමයක් කියලා අපිට සලකුණු කරන්න පුළුවන්. 89 න් පස්සේ සිනමා විදියට ප්‍රසන්න විතානගේ, අශෝක හඳගම වගේ කලාත්මක සිනමාව කරන පිරිසක් බිහි වෙනවා. අනිත් පැත්තෙන් මම හිතන්නේ ඉතාම තීරණාත්මක උදේකාන්ත වර්ණසූරිය වගේ සිනමාකරුවෙක් ලංකාවේ ජනප්‍රිය සිනමාව කියන එක වෙනම තැනක ස්ථානගත කරන්න උත්සාහ කරනවා. මේ ආකාරයේ විශාල වශයෙන් අවසාන වශයෙන් ගත්තම අපිට ගීතගී විමුක්ති යසුන්දර වගේ කෙනෙක් සංක්‍රාන්ති සිනමාකරුවෙක් බවට පත් වෙලා නවතිනවා. ඒ කියන්නේ ඔහු ලංකාවේ සිනමාකරුවෙක්ද කියලා අපිට හිතා ගන්නත් බෑ. ඔහුගේ ඒක චිත්‍රපටයේ ලංකාවේ සීමිත ප්‍රදර්ශනයකට ලක් කරලා තියෙන ඉතුරු චිත්‍රපටේ උළෙල අල්ලල විතරයි පෙන්වලා තියෙන්නේ. නමුත් ඔහු ලංකාවේ සම්මාන උළෙලවලදී සම්මානයට පාත්‍ර වෙනවා, ලංකාවේ සිනමාකරුවෙක් විදිහට පිළිගන්නවා. ඔහුගේ ප්‍රාග්ධනය හෝ එමත් නැත්නම් ඔහු බොහෝ දේවල් ලංකාව මත යැපෙන සිනමාකරුවෙක් නෙවෙයි. ඉන් පස්සේ වගේ සිනමාකරුවන් කීප දෙනෙක්ම බිහි වුණා. ඉන් පස්සේ අපිට ඉතාම මෑත කාලේ ඉනව රැලි වලින් මං හිතන්නේ තීරණාත්මක රැල්ලක් විදිහට ඊට කලින් රැලි ඇවිල්ලා තියෙනවා, කොමඩි රැල්ලක් ඇවිල්ලා තියෙනවා, ඒ වගේම ලිංගික රැල්ලක් ඇවිල්ලා තියෙනවා. ඉන් පස්සේ අදවන විට රජකතා රැල්ල ඇවිල්ලා දැන් ඉවර වෙමින් පවතිනවා. මම හිතන්නේ ලංකාවේ සිනමාව යම්කිසි ආකාරයක ස්ථාවර දෙයක් විදිහට වටහා ගන්න අමාරුයි සංගේ. ඔබට මම කියපු විදිහටම තේරෙනවා ඇති. උදාහරණයක් විදිහට ඒ කියන්නේ වාණිජ සිනමාව කියන එක අපි ජනප්‍රියතලයේ සන්නේ මේ ජනප්‍රිය සිනමාව කියන එක ගත්තත් එහි ලීනියර් බිල්ඩ් අප් එකක් අපිට පේන්නට නැහැ. ඒ කියන්නේ ඒ තුලින් බිහිවෙන නිෂ්පාදකවරු, ඒ තුලින් බිහිවෙන කැමරා අධ්‍යක්ෂකවරු, ඒ තුලින් බිහිවෙන රංගන ශිල්පීන් එහෙම හොයාගන්න බෑ අපිට. මම හිතන්නේ ලංකාවේ බොහෝමයක් අනිකුත් විශේෂත්වවල වගේම ඉතාම අස්ථාවර රේකීය නොවන කර්මාන්තයක් සහ සංස්කෘතියක් තමයි අපිට තියෙන්නේ. මම හිතන්නේ ඒක ඉතාම සංකීර්ණ ආර්ථික සහ දේශපාලන ප්‍රතිමාන ගණනාවකට විහිද යනවා. ඒකේ මූල බීජ අපි කතා කරන්න ගියොත් මම හිතන්නේ
භූපති විශේෂයෙන්ම පැරණි සිනමා නිර්මාණ පිළිබඳව කතා බහ කරනකොට බොහෝ දෙනෙක් ඉදිරියට ගෙන එන තර්කයක් තමයි සමහරක් වෙලාවට අපි පැරණි සිනමා නිර්මාණවල දුටු ගුණාත්මක ලක්ෂණ වර්තමානයේ අපි නරඹන ශ්‍රී ලාංකික සිනමා නිර්මාණවල දකින්නට නැහැ කියන කාරණේ. මේ ජනප්‍රිය තර්කයට විචාරකයෙක් විදියට ඔබට දෙන්න තියෙන පිළිතුර මොකක්ද?
ඔව්, ඒක ජනප්‍රිය තර්කයක් බව ඇත්ත. ඒ වගේ මේක නොස්ටැල්ජික් තර්කයක් කියලා වුණනම් කෙනෙකුට තර්ක කරන්න පුළුවන් අපි අතීත කාමයකට යනවායි කියලා. නමුත් මට කියන්න තියෙන්නේ චේගුවර කිව්වා වගේ ඇත්ත ඒක නම් ඒකට අපි මොකක් කරන්නද කියලා. ඒ කියන්නේ ඇත්ත තත්ත්වය යටතේ කල්පනා කරලා බැලුවොත් ඇත්තටම ඔබ කියපු කාරණේ තමයි අපිට පෙනෙන්න දෙන්නේ. උදාහරණයක් විදිහට සජ්ජ මීයේ පෙරේදා ගිය සතියේ ජනවාරි 21 වෙනිදා මේ චිත්‍රපටිය ඔය ඇනිවර්සරික සමරන වෙලාවේ ඊට සමාන්තරව සතියක් තිස්සේ ලංකාවේ පැරණි චිත්‍රපටි පෙන්වුවා. ඒකෙදි තුෂාර වගේ චිත්‍රපටියක්, රේඛාව, සාරවිත, ඊගාවට විවිධාකාර ෂණරවල චිත්‍රපටි, අමිතිකම වගේ හාස්‍යෝත්පාදක චිත්‍රපටියක් කැසින් ඉඳලා විශාල වශයෙන් ඒ කියන්නේ විවිධ ෂණරවල චිත්‍රපටි පෙන්වුවා. මේ චිත්‍රපටි බලනකොට අපිට ඔබ කියන කාරණේ පැහැදිලිවම පේන්නට තියෙනවා සංජය. ඒක මිනිස්සෙක් අපි හිතමු පාරක ඉඳලා ගෙදරට ඇවිදන් එනකොට ඒක රූපකණ්ඩ ෂොට්ස් 4-5කට කැපෙනවා. ඉතාම සිනමාත්මකයි. ඒක වගේම අපි කියනවා සිනමා ග්‍රැමර් එක, සිනමා ආඛ්‍යානය, සිනමා ව්‍යාකරණය කියන එක ඉතාම ව්‍යක්ත මට්ටමක තිබ්බේ ඉතාම පහළ පෙළේ චිත්‍රපටියක පවා. පහළ පෙළේ කියලා සාමාන්‍යයෙන් ජයවිලාල් විලේකොඩගේ ඉඳලා මේ කර්ණසේන ජයලත්ලා දක්වා සිනමා විචාරකයන් සලකපු ඇමතිකම වගේ චිත්‍රපටියක් දක්වා මම හිතන්නේ මේ සිනමාත්මක භාවය තිබ්බා. ඒ වගේම ඉතාම පොහොසත් තිර රචන, ඒ කියන්නේ සමාජයේ විවිධාකාරයේ පැතිකඩවන් ටච් කරන, අපි කියනවා මේ අතපත ගාන ඉතාම සංකීර්ණ සමාජ ව්‍යුහයන් පේන්නට තියෙන චිත්‍ර රචන. උදාහරණයක් විදිහට අපි ගත්තොත් සාරවිත වගේ චිත්‍රපටියක තිස්ස ලියන සූර්යගේ සිනමාත්මක බවින් සහ ඒ වගේම අර්ථාන්විත පැත්තෙන් මම හිතන්නේ නැවත අපි අද කතා කළ යුතු මට්ටමේ චිත්‍රපටියක් කියලා මට හිතුණා මම ඒක බැලුවම. ඒ වගේම තුෂාරා වගේ චිත්‍රපටියක් මම හිතන්නේ අදටත් සිනමා සාලාාවක රිලිස් කරන්න පුළුවන් අදටත් අපි මල්නි ෆොන්සේකට ආදරය කරන ජෝබ වික්‍රමගේ විහිළුවලට මිත මුළු ශලාාවම මේ පුටු පෙරලගෙන හිනා වුණ අදටත් ඉතම තරුණ ඔඩියන්ස එකක් හිටිය එතන ඉති මම කියන්නගේ ඔබගෙන කාරණය ඇත්ත විශාල වශයෙන් අපිට සිද්ධ වෙලා තියෙනවා උදාහරණ විදිහට එක පැත්තකින් දකුණු ඉන්දියානු සිනමා විශාල වශයෙන් ඉස්සරහට යද්දි ලංකාවේ අසල් වැසි හින්දි සිනමා විශාල වශයෙන් ඉස්සරහට යද්දි මම කියන්නේ අපි ඒ මට්ටමේ ඉන්නවා කියලා කර්මාන්තයක් හිටියද නමුත් අපි තදබල පිරිහීමකට ලක් වෙලා තියෙන්නේ උදාහරණයක් විදිහට මෙච්චර ටෙලිවිෂන් තියෙන යුගයක මෙච්චර මේ කියන්නේ අන්තර්ජාල මාධ්‍යන් තියෙන යුගයක අපිට නැහැ සිනමාවේ තරුවක් විජය කුමාරතුංග වගේ එහෙමත් නැත්නම් ජීවන් කුමාරතුංග වගේ එහෙමත් නැත්නම් ඒගොල්ලන්ගේ රංගන ඒ අඩුපාඩු තියෙන්න පුළුවන් නමුත් ඔවුන් පිටිපස්ස මිනිස්සු ගියා ඒව අයිකන්ස් බවට පත් වුණා ඒ කියන්නේ සිනමාව කියන එක මිනිසුන්ට ඉස්සරහින් තිබ්බා මිනිස්සු සිනමාවේ තියෙන ෆැෂන්ස් කොපි කරන්න ගත්තා මිනිස්සු විජේ වගේ කොණ්ඩෙ කපන්න ගත්තා මාලිනී වගේ කොටට අඳින්න ගත්තා ඊටම ජනප්‍රිය අර්ථයෙන් ගත්තත් ලංකාවේ සිනමාව මං හිතන්නේ වාණිජමය වශයෙන් පොහොසත් වෙන්න අවශ්‍ය සංඥාමය අපි කියන සංඥාර්ථවේදී අංගෝපාංග මං හිතන්නේ ඉතාම දුර්වල තැනක තියෙනවා කියලා. ඉතින් මේක අපි විසඳන්නේ නැතුව මම හිතන්නේ ඩිජිටල් කරණය හරි එහෙමත් නැත්නම් ටෙලිවිෂන් එක ආපු එක බැනබන හරි එහෙමත් නැත්නම් ව්‍යවස්ථාව පිළිබඳ එලිලා ඉඳලා හරි ඒ තරම්ම වැඩක් නැහැ කියලා.
ඔබ මෙහිදී මතු කළ කාරණයක් භූපති ඩිජිටල් කරණය පිළිබඳව ශ්‍රී ලාංකික සිනමා නිර්මාණකරුවන් නිරන්තරයෙන් කතාබහ කරනවා විශේෂයෙන්ම වර්තමානයේ ලෝකයේ බොහෝ සිනමා නිර්මාණය ඩිජිටල් කරණය කියන මේ නව තාක්ෂණයේ ඇසුරු කොටගෙන බිහිවන සිනමා නිර්මාණ බවට පත් වෙලා තිනවා නමුත් ලංකාවේ මේ ඩිජිටල් කරණය වෙච්ච සිනමා නිර්මාණ ඉතාමත් අල්ප ප්‍රමාණයක් බිහිවන්නේ විචාරකෙක් විදිහට ඔබ හිතන විදිහට මේ ඩිජිටල් කියන කාරණය ශ්‍රී ලාංකික සිනමා නිර්මාණවල දියුණුවට බලපාන්නේ මොන විදිහටද
සංජය කිසිම අවිවාදයෙන් තොරව අපි පිළිගන්න කාරණේ තමයි හැමෝම අපිට අනිවාර්යෙන් ඩිජිටල් සිනමාවට යන්න වෙනවා ඒකයි කතා දෙකක් නැහැ ඒතකොට ඩිජිටල් සිනමාව කියන්නේ මොකක්ද කියන ප්‍රශ්නේ ලංකාවේ දැන් විශාල වශයෙන් තාක්ෂණික කතා බහක් ඇවිල්ලා ඒ කියන්නේ 2K සිනමාවද මේක 4K සිනමාවද එහෙම නැත්නම් E සිනමාවද මේ වගේ විවිධාකාරයේ තාක්ෂණික කතා බහක් තියෙනවා මේක මං හිතන්නේ මිනිසුන්ට එච්චර වැදගත් නැහැ මොකද නම් මිනිසුන්ට වැඩ ගැත්තේ දිනාට මම හිතන්නේ කර්මාන්තයට ඒක වැදගත්. නමුත් මම හිතන්නේ ඔතන නෙවෙයි හරි ප්‍රශ්නේ තියෙන්නේ. උදාහරණයක් විදිහට මම හිතන්නේ අපි තවදුරටත් සුබසාධන රාජ්‍යයක් විදිහට චිත්‍රපටි සංස්ථාවේ මම හිතන්නේ ණයවල් ඉල්ලලා වැඩක් නැහැ. මොකද චිත්‍රපටි සංස්ථාවට ආදායම් වෙන මාර්ගයක් අපි හදලා දීලා නැහැ. ලංකාවේ රජයේ කලාකරුවොත් යෝජනා කරලා නැහැ. දැන් උදාහරණයක් විදිහට බ්‍රිටිෂ් ෆිල්ම් ඉන්ස්ටිටියුට් වගේ බ්‍රිතාන්‍ය සිනමා පාසල වගේ ආයතනයක් ගත්තොත් ඔවුන් සෙමි ගවර්න්මන්ට් වන් ස්වාධීනව ඔවුන්ට පුළුවන් ෆන්ඩ්ස් එකතු කරන්න. ඒ කියන්නේ වෙනයම් රටවල් වලින් වෙනයම් විවිධාකාරයේ ක්‍රමවේද වලින් ඔවුන් විදම් එකතු කරලා ඒ වගේම රජයට ස්වායක්තව වෙනම කන්ට්‍රෝලින් බෝඩ් එකක් ඉන්නවා ඒකට. ඒක පාලනය කරන වෙනම පිරිසක් ඉන්නවා. ඒ පිරිස විසින් තමයි මේකේ චිත්‍රපටි වලට ණය දෙනව නම් ශාලා වලට ණය දෙනව නම් ඒව තීන්දු ගන්නෙ. දැන් ලංකාවේ තියෙන ප්‍රශ්නේ තමයි අපි චිත්‍රපටි සංස්ථාවෙන් සල්ලි ඉල්ලනවා. හැබැයි රජයේ සිනමාවට මැදිහත් වුණාම අපි ඒකට තරහයි. දැන් මං හිතන්නේ ඒක විසඳන්න බැරි ප්‍රශ්නයක්. ඒ කියන්නේ රජයෙන් අපි අනවශ්‍ය දේවල් ඉල්ලුවත් අනිවාර්යෙන් ඕන රජයක් අනවශ්‍ය තරම් මෙදියක් කරනවා. අපිට මේකේ මේ අපිට ඕනේ කෑල්ල විතරක්. ඒ කියන්නේ මේ බබාව අරගෙන අර ඩර්ටි වෝට අයින් කරලා බේබි විතරක් ගන්න බෑ මට හිතෙන්නේ. මේ වගේ ධනේශ්වර විවෘත වෙළඳපළක් තියෙන යුගයක මම හිතනවා නිෂ්පාදකවරුන්ගේ සහ සිනමාවෙන් හම්බ කරන විශාල පිරිසක් ඉන්නවා ලංකාවේ. මං හිතන්නේ ඒ අය මෙදියක් වෙන්න ඒ අයව පුෂ් කරන තමයි මම හිතන්නේ සංකීර්ණ සමාජ ක්‍රමවේදයක් සමාජ කතිකාවක් අපි සකස් කළ යුත්තේ. උදාහරණයක් විදිහට අපි ගත්තොත් ලංකාවේ ඇත්තටම චිත්‍රපටි පිළිබඳ විශාල අපිට කියදේක එක්තරා ආකාරයක මාෆියාවක් තියෙන්නේ. ලංකාවේ කොම්පැනි එකක් හෝ දෙකක් තමයි සම්පූර්ණයෙන්ම චිත්‍රපටි මේවා තීරණය කරන්නේ. චිත්‍රපටි බෙදෙන්න ඕනේ කොහමද? චිත්‍රපටි ශාලා වර්ගීකරණය වෙන්න ඕනේ කොහමද? ඒ ආයතන චිත්‍රපටි පනතේ ඉඳලා කිසිම දෙයක් අදාළ නැහැ. ලංකාවේ උදාහරණ ගේන චිත්‍රපටි ලයින් අප් එක කියන එක. චිත්‍රපටියක් එන්න ඕනේ පිළිවෙල කියන එක අද වෙන විට හිතුණු චිත්‍රපටි. ඔබට සමහරවිට අද කරපු චිත්‍රපටි හෙට දිනගත කරන්න පුළුවන්. තවත් සිනමා කරුවෙක් අවුරුදු 5ක් 30 තමන්ගේ චිත්‍රපටි තියන් ඉන්නවා. කිසිම නෛතික රාමුවක් නැහැ. ඒතකොට ලංකාවේ මං හිතන්නේ ඩිස්ට්‍රිබියුෂන් සහ ඒ කියන්නේ සිනමා ශාලා සම්බන්ධයෙන් ඉතාම ඒකාධිකාරයක් තියෙනවා. නිෂ්පාදකයාට විශාල අසාධාරණයක් වෙනවා. අදටත් 100ට නිල වශයෙන් ගෙවන්න ඕනේ 145වත් මං දන්න කරමින් බොහෝ නිෂ්පාදකයන්ට ගෙවන්නේ නැහැ. ඔවුන්ට ගෙවන්නේ 138ක් හෝ එක ටිකට් පත්‍රකින් 138ක් හෝ 35ක් ඊටත් අඩුවෙන් ගෙවන අවස්ථාවක් තියෙනවා කියලා අපිට ආරංචි වෙනවා. මෙන්න මේ වගේ මම හිතන්නේ අපිට කියදෙක කළු ආර්ථිකයක් කියලා. අතරම කළු ආර්ථිකයක් තමයි ලංකාවේ සිනමාවේ තියෙන සංජය. ඒතකොට ඒකයි ප්‍රශ්නේ. මම හිතන්නේ ඩිජිටල් කරන එක නෙමෙයි ප්‍රශ්නේ. මම හිතන්නේ මෙන්න මේකට සංකීර්ණ කතිකාවක් ඇති කළ යුතුයි. මොකද විශේෂයෙන් ලංකාවේ මේ ආදායම් බෙදෙන විදිහේ ඉඳලා ටිකට් පතක ආදායම බෙදියන විදිහ ඉඳලම මම හිතනවා ඉතාම පූර්ව නූතන තත්ත්වයක් තමයි තියෙන්නේ කියලා. අපි අද තියෙන හැබෑ වෙළඳපොළට අවශ්‍ය රාමු සකස් කරගෙන නැහැ. මම හිතන්නේ අන්නේ රාමු සකස් කර ගැනීමදී විතරයි අපිට රාජ්‍ය කියන එක මැදිහත් කරගන්න අවශ්‍ය වෙන්නේ.
භූපති අවසන් වශයෙන් තවත් එක් කාරණයකට මම අවධානය යොමු කරන්නට කැමතියි. දැන් අපි දන්නවා විශේෂයෙන්ම සිනමාකරුවන් නගා සිටුවීම කියලා කියන්නේ ඔවුන්ට මූල්‍යමය වශයෙන් සහනයක් ලබා දීමම පමණක් නොවේ. රටක සිනමාව සම්බන්ධයෙන් වූ රජය අනුගමනය කරන ප්‍රතිපත්තීන් ඒ වගේම රජය ඒ සඳහා ක්‍රියාත්මක කරන විවිධ ක්‍රමවේදයන් මෙහිද විශාල දායකත්වයක් ලබාදන අප ඔස්ට්‍රේලයා වගේ රටක් ගත්තොත් ස්ක්‍රීන් ඔස්ට්‍රේලයා වැනි සංවිධාන විශේෂෙන්ම ශ්‍රී ලංකාවේ චිත්‍රපට සංස්ථාවට සමාන ඔවුන් ගෙන යන ප්‍රතිපත්තින් විශේෂෙන්ම අපිතමු විශ්වවිද්‍යාලවල චිත්‍රපට හදාරණ සිසුන්ට චිත්‍රපට නැරඹීම සඳහා ලබාදන සහනාදී ක්‍රමවේද මේ ක්‍රමවේද ඔස්ට්‍රේලියාවට පමණක් සීමා වන්නේ නැහැ බොහෝ බටහිර රටවල යුරෝපීය රටවල ඒ වගේම ඇමරිකා එක්සත් ජනපදයේ වගේ රටවල මෙවැනි ක්‍රම ක්‍රියාත්මකයි ඔබ හිතන විදිහට ශ්‍රී ලංකාව තුල චිත්‍රපට සම්බන්ධයෙන් වූ රාජ්‍ය ප්‍රතිපත්තිය චිත්‍රපටවල ඉදිරි ගමනට දායකත්වය ලබා දෙන්නේ හෝ චිත්‍රපටවල පරිහානියට දායකත්වය ලබා දී තිබෙන්නේ කොහොමද
අතිශයින්ම වැදගත් ප්‍රශ්නයක් සංජය ඔබ ඇහුවේ ඉතාම වැදගත් ප්‍රශ්නයක් මොකද ලංකාවේ හැමදාම කරේ චිත්‍රපටි කර්මාන්තයට එනගෙන ප්‍රමාණය අඩු වෙනකොට ටිකට් එකේ මිල වැඩි කරගෙන යනවා ඒ කියන්නේ එන්න එපා කියනවා වගේ තමයි අපිට පොලිසියෙන් දඩ ගහන්නේ පොලිසියෙන් දඩ ගැහුවම අපිට ඇත්තටම දඩේට වඩා කරදරයක් නේ මේක පොලිසියට යන්න ඕනේ ආයි තැපැල් දෙපාර්තමේන්තුවට යන්න ඕනේ ලංකාවේ හරි කරදරයක් නේ මේ දඩේ ගෙවන එක ඒකින්ද මිනිස්සු වැඩි කරගෙන ආඩු වෙනවා ඇත්තට මේක හොඳයි ක්‍රමේ නමුත් ඒක සිනමාවට හරියන්නේ නැහැ නේ සිනමාවේ ඒ කියන්නේ සිනමාවට මිනිස්සු එන්නේ නැති වෙනකොට දඩේ වැඩි කරනවා මේකේ මගේ වැඩක් ඒකෝර ඇත්තටම මේ ඉන්න කට්ටිය එන්නේ නැහැ සාමාන්‍ය ලංකාවේ අදවන විට නාගරික කේන්ද්‍රීය නගරයක සිනමා කෘතියක් බලන්න පවුලක් ගියොත් මම හිතන්නේ රුපියල් 2000කට හරි යදම් වෙනවා අඩුම තරමේ ටිකට් එකක් සාමාන්‍ය රුපියල් 300ක් විතර වෙනවා අනිත් පැත්තෙන් ලංකාවේ පැහැදිලිවම සිනමාවේ මේ කතා කරාම මේ බොහොම ආඩම්බරෙන් මේ සිනමා ශාලා හිමියෝ සහ නිෂ්පාදකයෝ කියන කතාව තමයි අපි දුවන්නේ බොක්ස් ඔෆිසින් කියලා ඒ කියන්නේ ලංකාවේ පෙම්වතුන්ට යන්න තැන් නැති හින්දා පෙම්වතුන් යන්නේ සිනමා ශාලාවලටනේ ඒකෙන් තමයි ඇත්තටම 10th issue එකේ බොක්ස් ටිකෙන් තමයි මුළු දවසම ගෙවන්නේ එතකොට මේක දැන් අවුරුදු ගාණක් තිස්සේ පුරුදු වෙලා මේකට අනුගත වෙච්ච ගතව තමයි ඉතුරු ඔක්කොම තීන්දුව කරන්නේ මම හිතන්නේ මේක තමයි ඔබ කිව්වා වගේ ඇත්තම රාජ්‍ය මෙරියත් යුතු තැන ඒ කියන්නේ ලංකාවේ උදාහරණයක් විදිහට ඔබ කිව්වා වගේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට සිනමා හෝ වෙන යම් හදාරන විද්‍යාර්ථීන්ට මම හිතන්නේ විශේෂිත සිනමා රසිකයෝ ඉන්නවා ඒ කියන්නේ ෆිල්ම් පිස්සෝ ඉන්නවා අපි දකිනවා කොළඹ ෆෙස්ටිවල් එකේ නොමිනේ චිත්‍රපටි පෙන්වනකොට දොරවල් කඩාගෙන චිත්‍රපටි බලන්න ඉන්නේ කොළඹ චිත්‍රපටි ජාත්‍යන්තර චිත්‍රපටි වලේ අවසාන අවුරුදු දෙකේම අපි බැලුවොත් වැඩිම ඉල්ලුමක් තියෙන්නේ සිංහල චිත්‍රපටි වලට. චිත්‍රපටි පිපාසය කියන එක අදටත් තියෙනවා. ඒකට හොඳම සාක්ෂියක් මම හිතන්නේ කොළඹ ජාත්‍යන්තර චිත්‍රපටි වල මිනිස්සු නිවාඩු දාලා මුළු දවසම බස් වලින් ඇවිල්ලා කෑම උයාගෙන චිත්‍රපටි බැලුවේ. ඒතකොට සිනමා සංස්කෘතිය කිසි ගැටලුවක් නැහැ මට හිතෙන්නේ. ඒතකොට මේක මිනිස්සුන්ට affordable නැහැ. මිනිස්සුන්ට මේක දරා ගන්න බෑ. මම හිතන්නේ සිනමා ටිකට්පත් සහ සිනමා පිරිවැය දරා ගැනීමේදී මම හිතන්නේ එතන සාධාරණ ආකාරයකට මිනිස්සුන්ව චිත්‍රපට ශාලාවට ගෙන්වන ආකාරයට ආකර්ෂණීය ඇලුමක් හදන්න දැන් උදාහරණයක් විදිහට එංගලන්තේ වගේ රටක් ගත්තත් එහෙම නැත්නම් ඇමරිකාව වගේ ගත්තොත් ඔබ කිව්වා වගේ විශේෂිත අපිටම සීසන් එකක් වගේ විශේෂිත දේවල් දින. ඒ කියන්නේ ඔබ මාසෙකටම මෙච්චර ප්‍රමාණයක් වියදම් කරලා ටිකට් එකක් වගේ ගත්තම ඔබට unlimited film බලන්න පුළුවන් කියලා. එතකොට මම හිතන්නේ ඒක අනිවාර්යෙන් සිනමා ශාලා ගොඩක් වෙලාවට ප්‍රොජෙක්ටර්ස් රන් වෙන්නේ හිස්පුටු එක. මම හිතන්නේ මිල අඩු කරලා හරි මිනිස්සුන්ව ගෙන ගන්න පුළුවන් නම් අනිවාර්යෙන් මාසික ආදායම වැඩි කර ගන්න පුළුවන්.
බූපති ඒ වගේ මා ඔබ කිව්ව කාරණයට තවත් එක් කාරණයක් එක් කරන්න කැමතියි. දැන් ඔස්ට්‍රේලියාව තුල පවතින කාරණයක් තමයි අඟහරුවාදා දිනයේදී ඕනෑම කෙනෙකුට චිත්‍රපට නරඹන්නට පුළුවන් ගොඩක් අඩු මුදලකට ඩොලර් 10ක් වැනි අඩු මුදලකට සමහරක් වෙලාවට ඊටත් වඩා අඩු මුදලකට චිත්‍රපට ශාලාවල චිත්‍රපට නැරඹීමට අවස්ථාව ලබා දී තිබෙනවා සාමාන්‍ය ජනතාවට එක් දිනයක් සතියට. නමුත් අනෙකුත් දිනවල සාමාන්‍ය මුදලට ඔවුන් අවස්ථාව ලබා දී තිබෙනවා ප්‍රේක්ෂකයන්ට චිත්‍රපට නරඹන්නට.
ඔව් සංජය බලන්න දැන් ඒ වගේ ක්‍රමයක වුණත් අපි හිතමු දැන් යම් කිසි විදිහක ආර්ථික අපහසුතාවයක් තියෙන කෙනෙක් ඔබ කිව්ව ක්‍රමවේදය යටතේනම් ඔහු බොහෝ වෙලාවට සූදානම් වෙලා අඟහරුවාදා දවසට තියා ගන්නවා. මම හිතන්නේ ලංකාවේ ඔය වගේ සිස්ටම් එකක් ඇති කරොත් අනිවාර්යෙන් ඒ දවසට චිත්‍රපටි බැලීමේ ක්‍රමවේදයක් හදන්න පුළුවන්. මේකට මම අපි මේ කියනට වඩා නිර්මාණශීලී ඉතාම ආකර්ෂණීය පැකේජස් හදන්න පුළුවන්. මම හිතන්නේ අපිට වඩා විධිමත් මේ වෙළඳපළ ගැන මේ මාකටිං ගැන ඉගෙන ගත්ත කට්ටියට මට හිතන්නේ අපිට වඩා විධිමත් ඒවා හදලා දෙයි. අපි මේ යෝජනා කරන ඒවා සරල වෙන්න පුළුවන් සමහර විට. උදාහරණයක් විදිහට අදටත් සංජය ඉංග්‍රීසි සිනමා කෘතියක් ලංකාවට ආවොත් ඒ වගේම ජනප්‍රිය ඉංග්‍රීසි සිනමා කෘතියක් ලංකාවට ආවොත් මේවා එන්නේ අගනගරයේ ප්‍රධාන සිනමා ශාලාවලට විතරයි. මම හිතන්නේ ඒවත් يعني පිටට ගෙනියන්න ඕනේ මිනිස්සුන්ට හොඳ සිනමාව කියන්නේ මොකද්ද කියන එක පෙන්වන්න ඕනේ. ඒ වගේම මම හිතන අනිත් පැත්තෙන් වැදගත්ම දේ තමයි ලංකාවේ නැවත වරක් අනිවාර්යෙන් ක්‍රියාත්මක යුතු කාරණයක් මට මේක අමතකුණා කියන්නේ ලංකාවේ කෝටා සිස්ටම් එකක් කියන එක මම හිතනවා අනිවාර්යෙන් ගේන්න ඕනේ මේක ප්‍රංශයේ පවා තියෙනවා ඒක අපි පටු වීමක් නෙමෙයි කිසිසේත්ම තිර කාලය කියන එක මම හිතන මේක 970 ගණන් වල ඉඳලා තිස්සබේසේකර මහත්මයා පත් වෙනකම් මේ ක්‍රියා මේ ක්‍රියාවලිය ක්‍රියාත්මක වුණා ලංකාවේ සිනමා තිර කාලේ අපි ගත්තොත් සමස්ත ෂෝ ටයිම් ටෝටල් එකෙන් මම හිතනවා 160%කට වැඩි ප්‍රමාණයක් දේශීය චිත්‍රපට සඳහා අනිවාර්යෙන් ලබා දිය යුතුයි කියලා සෑම සිනමා ශාලාවකටම අනුබද්ධිතව. උදාහරණයක් විදිහට අපිට ඒකට විශේෂීකරණය කරන්න පුළුවන් සමහරට ලංකාවේ දෙමළ චිත්‍රපට නිෂ්පාදනය වෙන්නේ නැති හින්දා මඩකලපුව වගේ පැත්තකට මේක අසාධාරණ වෙන්න පුළුවන්. යාපනයේ පැත්තකට ඒ වගේ විශේෂිත පැත්තකට ඇරෙන්න ඉතුරු සියලුම සිනමා ශාලාවල ඉතුරු සිනමා සර්කිට්ස් වලට මම හිතන්නේ කෝටා එකක්. ඒ කියන්නේ ඩියුරේෂන් කෝටා එකක් මම හිතනවා අනිවාර්යෙන් අපි යෝජනා කළ යුතුයි. මොකද ලංකාවේ බොහෝමයක් සිනමා ශාලාවල දැන් වන විට සිනමාවේ ආදායම් ලබන්නේ සහ සිනමාව ඉතාම අසාධාරණ ආකාරයකට ප්‍රධාන වෙලේ ඒ කියන්නේ හොඳ චිත්‍රපටිවල ප්‍රමිතියෙන් හොඳ සිනමා ශාලාවල පෙන්වන්නේ ලංකාවේ සිනමා කෘති නෙවෙයි විදේශ සිනමා කෘති. ලංකාවේ සිනමාකරුවෝ මහන්සි වෙලා හඬපට නිෂ්පාදනය කරලා හොඳ රූප නිෂ්පාදනය කරාට සිංහල චිත්‍රපටි පෙන්වන්න වෙන්නේ කසික බල සිනමා ශාලාවල.
ඔබටත් පුළුවන් නුදුරු සිනමාව විශේෂාංගයේ සමගින් එක්වන්න අපගේ වෙබ් අඩවිය ඔස්සේ sbs.com.au/sinhalese අපගේ වෙබ් අඩවිය. ඒ වගේම Facebook පිටුව ඔස්සේ ඔබට පුළුවන් අපගේ මෙවර නුදුරු සිනමා විශේෂාංගයේ සමගිනුත් පසුගිය නුදුරු සිනමා විශේෂාංග සමගිනුත් එක්වන්නට facebook.com/sbs.sinhalese තමයි අපගේ Facebook පිටුව. භූපති බොහොම ස්තුතියි මෙවර නුදුරු සිනමාව සමගින් එක්වීම පිළිබඳව.
බොහොම ස්තුතියි සංජය.
එහෙමනම් අද නොදුරු සිනමාවෙන් සමුගෙන යන්නට අපි සූදානම්. අද අපි නොදුරු සිනමාවෙන් සමුගෙන යන්නේ 90 දශකයේ තිරගත වූ සූර්යයන් අතර වීරයා චිත්‍රපටයට එච්.ආර්. ජෝතිපාල ගායනා කළ මේ ගීතයත් සමගයි.
මා විඳ වේදනාව ඔබේ ආදරේ නිසා දැන් ඔබ සොයා ඇසේ මෙසේ ගීතයක් වෙලා වේදනාව ප්‍රියේ සිම්බෙන්දදා පතන් මොබේ දැසලන් වෙලා වේවි මගේ ජීවිතේ සදා මවින්ද වේදනාව ඔබේ ආදරේ නිසා මවින්ද වේදනාව පියේ
SBS
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 SBS SBS Radio.